සභාකල් තැබීම යෝජනා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුව 2024 පෙබ්‍රවාරි මාස 9 වන දින සිකුරාදා පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමු.
කල් තැබීම යෝජනා මදුරු විතනගේ මතුමා.
ගරු කතානායකතුමනි, මම කල් තැබීම යෝජනා ඉදිරිපත් කරනවා. 9 වෙනි පාර්ලිමේන්තුවේ පස්වර සැසිවාරය ආරම්භ කරමින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් 2024 දෙවැනි මාස පෙබ්‍රවාරි 7 වෙනි දින ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී. රට ආර්ථික අර්බුදයට පත්වීමෙන් අරාජකත්වයට පත්ව තිබූ අවස්ථාවක වර්තමාන ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පසු රටේ ආර්ථිකය ගොඩනන්වා අරාජකත්වයෙන් මුදවා ගැනීම සඳහා සිදු කරන ලද වැඩපිළිවෙල ඉතාමත් සාර්ථක වීමෙන් පසු පසුගිය වසරේ පැවති 50.6% වූ උද්ධමනය අද වන විට 6.4% දක්වා පහතරගෙන රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට පියවරගෙන ඇත. මේ වන විට රටේ සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර ඉන්ධන හා විදුලි බලය අඛණ්ඩව සැපයීමටත් පියවරගෙන තිබේ. කෘෂිකර්මාන්තය වෙනුවෙන් හිඟයකින් තොරව පොහොර ලබා දීමට, ධීවර කර්මාන්තය සඳහා හිඟයකින් තොරව ඉන්ධන ලබා දෙමින් ජන ජීවිතය ගොඩනැන්වීමට පියවරගෙන ඇත. මේ රටේ වර්ධනය වෙමින් පවතින ආර්ථිකය තවදුරටත් නන්වාලීම සඳහා විදේශ ආයෝජන වැඩි වශයෙන් ලබා ගැනීමෙන් දූෂණය අවම කිරීමට පියවර ගත යුතුව ඇත. කෘෂිකර්මාන්තය සඳහා සුදුසු ඉඩම් තෝරාගෙන කෘෂිකර්මාන්තය වැඩි දියුණු කිරීමටත් පියවර ගත යුතුව ඇත. එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් තරුණ ජීවිත සඳහා වඩාත් යහපත් ඉදිරි අනාගතයක් සකස් කර ගැනීමට කටයුතු කළ යුතුය. මේ සඳහා ගරු ජනාධිපතිතුමා ඇතුළු රජයගෙන යන වැඩපිළිවෙල ව්‍යවස්ථාදායකයේ වගකීම මනා ලෙස ඉටු කරමින් වඩාත් සමෘද්ධිමත් රටක් වෙනුවෙන් අවශ්‍ය දායකත්ව ලබා දිය යුතුයයි මෙම ගරු සභාවට යෝජනා කරමින්. ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම ඊයේ දවසේදී අතිගරු ජනාධිපතිතුමා විසින් 2024 වර්ෂයේ දවසරක කාලය තුළ පැවති රටේ ප්‍රගති වාර්තාව ඉදිරිපත් කළා. එම කතාව අපි විශ්ලේෂණය කළාට පස්සේ එම කතාවේ බහුතරයක් තිබෙන්නේ සමස්තයක් ඉදිරිගස්තර පස්සේ ප්‍රගතියක් සහ කරපු වැඩ මිසක් අනාගතයේ කරන්න බලාපොරොත්තු වෙනවා කියන දේවල් වලට වඩා කරපු වැඩ. විශේෂයෙන්ම මම මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න කැමති ජනාධිපතිතුමා ඊයේ කරපු පුළුල් විග්‍රහය 2022 ජනවාරි වන විට කෝවිඩ් වලින් හෙම්බත් වූ ජනතාවට යම් අස්වැසිල්ලක් ඇවිල්ලා තියෙනවා. මොකද විශේෂයෙන්ම අරගලය ඒ වගේම කෝවිඩ් වලින් හෙම්බත් වීම නිසා විශාල ජනතාවට පීඩනයක් ඇති වුණා. ඒ වගේම අපි දැක්කා 2022 වර්ෂයේ ජනවාරි වන විට සංචාරක වේරටට ආවා. ඒ වගේම විදේශ ප්‍රේෂණ එන්න පටන් ගත්තා. හැබැයි ඒකම ඒ ප්‍රගතිය කෝවිඩ් රැල්ලෙන් පස්සේ වෙච්ච ප්‍රගතිය කඩාකප්පල් කරන්න රටේ වර්ජන රැල්ලක් ආවා. විදේශ ප්‍රේෂණ එවන්න එපා කියලා කිව්වා. මාධ්‍ය හමු තියලා එවන්න එපා කියලා කිව්වා. ඒ වගේම ඊට පස්සේ අපි දැක්ක පසුගිය දවසක ඒ කාරණා එක්ක බැලුවාම රට බංකොලොත් කිරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්. හැබැයි අපි ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගෞරවනීය හිසනම ආචාර කරනවා. නමුත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේදී රටේ ජන ජීවිතය අකර්මණ්‍ය කරපු වර්ජන රැල්ල ගැන මීට වඩා ඒ ශ්‍රේෂ්ඨාධිකරණ ගරු විනිශ්චයකාරතුමල්ලා අවධානය යොමු කර යුතුව තිබුණා. ඒක කළ තිබුණ නැහැ. ඒ වගේ කෝවිඩ් වසංගතය ගැන, පාස්කු ප්‍රහාරය ගැන, ඒ වගේ මේ රටට විදේශ ප්‍රේෂණ එවන්න එපා කියලා ප්‍රවෘත්ති සාකච්ඡා තියලා සමහර පක්ෂවල නියෝජිතයෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරපු ප්‍රකාශ ගැන, ඒ වගේම අඩු මිලට විදුලිය ගන්න තිබුණු කෙරවල පිටි LNG බලාගාරය කඩාකප්පල් කිරීම, ඒ වගේම සාම්පූර් බලාගාරයේ මෙගාවොට් 500ක් හදාගන්න බැරි වෙන කරපු කඩාකප්පල් කිරීම, උමාවය මෙගාවොට් 120ක් හදාගන්න බැරි කරපු කඩාකප්පල් කිරීම ගැන මීට වඩා ශ්‍රේෂ්ඨාධිකරණ අවධානය යොමු කරන්න තිබුණා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ එක ප්‍රමාණයකින් විතරක් බැලීම ගැන යම්කිසි ඒ සැකයක් මතුවීමකුත් තියෙනවා. නමුත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ තීන්දුව ගැන මම මෙතනින් යට විවේචනය කරන්න යන්නේ නැහැ. මොකද අර මම කියපු කාරණා එකතු කළා නම් මේ තීන්දුවට ඒක තමයි හරිම තීන්දුව වෙන්නේ. එහෙම නැතුව මේ තීන්දුව යම්කිසි මට්ටම ඒකපාර්ශ්වික තීන්දුවක් විදිහට තමයි මම දකින්නේ. ඒ වගේම ගෝලීය දේශපාලනය තුළ මේ ගෝලීය දේශපාලනයත් මේ රට තුළ මතුව මේ වර්ජන රැල්ල ඉතා සියුම් ලෙස පාවිච්චි කරන පටන් ගත්තා. ඒ වගේම මේ අපේ කලාපයේ මෙන්ම මහා බලවතුන් තමන් මේ රටේ ඇති වැඩි කරන හුරතල් කරන ඒ කිරිපොවන සමහර පක්ෂ සමහර කල්ලි සමහර වෘත්තීය සමිති ඉත්තෝ විදිහට පාවිච්චි කළා මේ රට කඩාකප්පල් කරන්න. අපි දැක්කා ඒ වගේම ගරු කතානායකතුමනි විශේෂයෙන් මම අවස්ථා කීපයකදී මේ ගැන මතු කරා මේ රට කඩාකප්පල් කරන පහුගිය කාලයේ සිටම විවිධ සම්මන්ත්‍රණ වලට වැඩ මුළු වලට ගිය හමුදාවේ නිලධාරීන් ඒවගේ රජයේ නිලධාරීන් ඒ මොළ හෝදලා අද වෙනකොට යම්කිසි මට්ටමේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න කඩාකප්පල් කරන තැනකට මනස හදලා තියෙන එක තමයි කියන්නේ. එදා රුවල් නැවේ මේ රට ආක්‍රමණය කරා වගේම අද දැනුමෙන් ඉතාමත් ස්මාර්ට් විදියට බුද්ධිය පාවිච්චි කළා රාජ්‍ය විවිධ ඉන්ටෙලිජන්ස් ඒ කියන්නේ රාජ්‍ය යම් යම් ආයතන ඒ වගේම උපාය මාර්ගික ආයතන පාවිච්චි කරලා අද සියුම්ම මේ රට රටේ වැඩ කටයුතු කඩාකප්පල් කරන තැනට පත් වෙලා තියෙනවා. මොකද අවසානයේ අපිට දැනගන්න ලැබිච්ච විදිහට මේ මොළ හේදීම මේ හමුදාවේ සහ රජ නිලධාරීන්ගේ කොච්චරද කියනවා නම් කතානායකතුමාට එහෙම නැත්නම් ඒ වෙලාවේ හිටපු අගමැතිතුමාට මේ අයින් වෙන්න කියන බලපෑම පවා අගමැතිතුමාට අයින් වෙන්න කියන බලපෑම පවා සමහර හමුදා නිලධාරීන් මේ ඉතාමත්ම යම් බලපෑමකින් කළ බවට අපිට දැනගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ විදිහට මේ එළියේ දේශපාලන බලකඳුරු ඉතාමත්ම ශක්තිමත් වෙනකොට අපිට ඒවට මූණ දෙන්න පුළුවන් ශක්තිමත් නායක මේ රටේ හදන්න ඕනේ. මොකද එහෙම නැතුව අද ඉතා පැහැදිලිව අපිට පේනවා එක තානාපති කාර්යාලයකින් ට්විටර් එක ගන්නකොට අනිත් තානාපති කාර්යාලෙන් ඒකට ප්‍රතිඋත්තර දෙන ට්විටර් යුද්ධයක් තිබුණා. ඒ වගේම අද අපි දකිනවා පොඩි දෙයකටත් සමහර ප්‍රතිපත්ති සම්පාදක එහෙම නැත්නම් මේ අපේ පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂ විශේෂම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පොඩි දෙයකට තානාපති කාර්යාල වලට දුවගෙන ගිහිල්ලා කේලම් කියන තත්ත්වෙට පත් වෙලා අර එදා ජෝන් ඩොයිලිලා කරපු ඒ ක්‍රියාවම අද මේ අපිට අස්පනා පිටව අද පේනවා සමහර ක්‍රියාවලිය. මොකද ඒ තරම් එළියේ තියෙන බලකඳුරු ඉතාමත් ප්‍රබල වෙලා තියෙනවා. මේ ගෝලීය දේශපාලන ඉතාමත් දැඩිව අපේ රට වෙලාගෙන තියෙනවා. විශාල පීඩනයක් එල්ල කරනවා. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි මේ කලාපයේ කිසිම රටකට අපේ රට දියුණු කරන්න කියලා උමනාවක් නැහැ. අපි කොච්චර ටයි කෝඩ් දාගෙන ගිහිල්ලා රතුපාට ටයි එක දාගෙන ගිහිල්ලා ඒ සාකච්ඡා වලට වාඩි වුණාට කිසිම රටකට උමනා නැහැ අපිව දියුණු කරන්න. ඒක නිසා අපි රටක් විදියට ජාතියක් විදියට එක කණ්ඩායමක් විදියට අපේ රට දියුණු කරන්නේ කොහොමද කියන ගැන අපි හදා ගන්න ඕනේ. එහෙම නැතුව ගිහිල්ලා ඒ රටවලින් උපදෙස් අරගෙන මේක කරන්න ගිහිල්ලා තමයි එදා ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා මහා ලොකු රැල්ලක් හදපු ඒ පිරිස අද ගිහිල්ලා එතනට අපි දැක්කා අනුරකුමාර මෙතුමා ලස්සන බ්‍රෑන්ඩඩ් ටයි එකක් දාගෙන බ්‍රෑන්ඩඩ් කෝට් එකක් දාගෙන. අපි කැමතියි මේ වගේ සිස්ටම් චේන්ජ් වෙනට. මොකද එදා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කියලා ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරලා ඒ ඉන්දියානු බඩු ගත්තත් මරණවා කියලා දැන්නින් දාපු පිරිස් අද එතනට ගියකගෙන අපිට සතුටුයි. මොකද ඒක තමයි වෙන්න ඕන. අපි කුහක නැහැ, අපි තරහ නැහැ. ඒක තමයි වෙන්න ඕන. මොකද අපි අද ඊයේ කතාවේදී ජාතිකර ජනාධිපතිතුමා ඉදා පැහැදිලිව කිව්වා ඒ ගැන. ඉතින් ඒක නිසා ඒ වගේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න අපි කැමතියි. හැබැයි එකම දේ සිස්ටම් චේන්ජ් එක කියන්නේ රටවල් වලට ඕන විදිහට මේ රට ආක්‍රමණය කරන එක නෙමෙයි, රටවල් එක්ක සහභාගීතාව අරගෙන ඒ වගේම වෙළඳ ගිවිසුම් හදාගෙන ඒ වගේම දෙපාර්ශ්වයට ජයග්‍රහණ ගන්න පුළුවන් මට්ටමේ ගිවිසුම් හදාගෙන එහෙම උපාය මාර්ගිකව රට පාලනය කරනවා මිසක් ඒ රටවලට ඕන විදිහට ඉත්තෝ විදිහට පාවිච්චි වෙන එක නෙමෙයි. ඒක නිසා අපිට මේ අවුරුදු දෙක තුළ ජනාධිපතිතුමාගේ පෞරුෂය තුළින් අපි දැක්ක එක තමයි ඒ රටවල් වල තානාපතිලාට ඕන විදිහට රටවල් වල න්‍යායපත්‍ර වලට ඕන විදිහට ජනාධිපතිතුමා හැසිරුනේ නැහැ, ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ නැහැ. ජනාධිපතිතුමා ඒවට නිසි උසස් වෘත්තීය මට්ටමින් තමයි උත්තර දුන්නේ. ඒක නිසා විශේෂයෙන්ම ජනාධිපතිතුමා ගැන අපිට ලොකු ගෞරවයක් තියෙනවා. විශේෂයෙන්ම අපි අපි ඒ කාලේ ජනාධිපතිතුමාට එහෙම ලොකු සහයෝගයක් දුන්නේ නැහැ. අපි විපක්ෂයේ ඉන්න කාලේ එහෙම නැත්නම් අපි වෙනත් පක්ෂ වෙනත් කණ්ඩායමක් ඉදිරි නමුත් අපි 2022 අරගලයත් එක්ක මේ රටේ ඇතිවෙච්ච සුවිශේෂී තත්ත්වය තුළ ඒ සුවිශේෂී දේශපාලන විකෘති භාවය තුළ ඒ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන් සුදුසුම හොඳම පෞරුෂයක් තියෙන ශක්තිමත් දැනුමත් වෙන විකල්පය විදිහට තමයි අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති කරන්නේ. ඉතින් මම හිතන්නේ මේ වසර දෙකක ප්‍රගතිය තුළ ඒක අපිට පැහැදිලිව පේනවා. මොකද අපි මම පසුගිය 2023 දෙසැම්බර් මාසේ ගියා COP28 පරිසර සමුළුවට, දේශගුණික විපර්යාස සමුළුවට. එයිදී රාජ්‍ය නායක විශේෂයෙන්ම ප්‍රංශ ජනාධිපතිතුමා, බ්‍රසීල ජනාධිපතිතුමා, ඒගොල්ලෝ බංග්ලාදේශ අගමැතිතුමිය ඉතා පැහැදිලිව ඉතා ගෞරවයෙන් ජනාධිපතිතුමාට ඒ ගෞරවය දුන්නා. ජනාධිපතිතුමනි, ඔබතුමා වසරක දෙකක කාලය තුළ මේ වගේ රට ඉදිරියට ගෙන ඒම ගැන අපිට පුදුමයක් තියෙනවා. විශේෂයෙන්ම බංග්ලාදේශ අගමැතිතුමිය කිව්වේ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කවදාවත් ඔබගේ රට ගත ඩොලර් මිලියන් 200 පොලියත් එක අපිට ලබා දෙයි කියලා. ඉතින් ඒක නිසා අපිට මේක ගැන හදාරන්නත් වටිනවා. ඒක නිසා අපි ඒ ගැන විශේෂ සැලකිලි අවධානයක් යොමු කරනවා කියලා ඔබගේ මේ ඔබ රට ඔබගේ නායකත්වයෙන් ඒ අදාල් නිලධාරීන් කොහොමද මේක කරේ කියලා. ඉතින් ඒක නිසා අපිට ඇත්තටම මේ වගේ දේශීයවත් විදේශීයවත් එහෙම ලොකු ප්‍රගති වාර්තාවක් අද ලැබිලා තියෙනවා. හැබැයි අපි කනගාටුවෙන් වුණත් කියන්න ඕන සමහර තැන්වල සමහර අංශවල යම් යම් අඩුපාඩුකම් තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම සභාවට අවධාරය යොමු කරනවා. තවමත් මේ රටේ ඒ කුමන්ත්‍රණය නැවතිලා නැහැ. මොකද මම එහෙම කියන්නේ අද උදෑසන මම ගියා අංගම්පිටිය නැවතිච්ච පාලම විවෘතක මේ නැවතර වැඩපටන් ගන්න එකට කෝට්ටේ සහ නාවල නගර දෙක සම්බන්ධීකරණය කළ අපේ හර්ෂ මහත්තුමත් දන්නවා පාලමක් ඉදි කරලා තියෙනවා. ඒ පාලම තව මිලියන 900 විතර මුදලක් අවශ්‍ය වෙනවා ඒක ඉදි කරන්න. ඒක අද ගරු බන්දුල මහත්තුමත් එක්ක ගිහිල්ලා අපි මේ වැඩ කටයුතු පටන් ගත්තා. ඒ වෙලාවේදී එම ස්ථානට පැමිණි ඒ ප්‍රදේශයේ නියෝජනය කරන මන්ත්‍රීතුමා සාන්ත කොටිතුවක්ක මන්ත්‍රීතුමා මට පෙන්වුවා SMS වගේක්. එතුමාගේ දරුවෝ ඉන්නේ විදේශ රටවල. ඒ දරුවන්ට මැසේජ් යවනවා ජනතා විමුක්තිවරමනේ ඒ ප්‍රදේශයේ පුද්ගලයෝ තාත්තට කියන්න දේශපාලනයෙන් අයින් වෙන්න, ආපහු ගිනි තියාග ගෙවල් ගිනි තියා ගන්නද හදන්න කියලා. දැන් අද අලුත්ම සෙල්ලම තමයි දරුවන්ට, ඒ වගේම නෑයින්ට, ඒ වගේ භාර්යාවන්ට, ඒ වගේම ළඟම ඥාතීන්ට යම් යම් දුරකථන මාර්ගවලින් බලපෑම් කරන එක බැලුවට පස්සේ එක දුරකථන අංකයක් කොරියාවේ, අනිත් දුරකථන දකුණු කොරියාවේ, අනිත් දුරකථන අංකය ඩුබායි වලින්. ඉතින් මෙන්න මේ වගේ අද මහා දැවැන්ත භීෂණයක් මවමින් අමුතු දේශපාලන ව්‍යාපාරයක් සංස්කෘතියක් රට තුළ ගොඩනැගීගෙන යනවා. ඉතින් ඒක ගැන මම හිතන්නේ අපි මීට වඩා රටක් විදිහට අවධානය යොමු කරන්න ඕන. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ කතාවේදී අපි විශේෂ කාරණා කීපයක් වෙලිදරව් කරා. එතුමා විශේෂයෙන්ම 2022 සිට ගත්තොත් එහෙම කාර්තු 6ක් ඍණ වුණ ආර්ථිකය 2023 තුන්වෙනි කාර්තු වෙනකොට 1.6ක වර්ධනයක් රටේ ඇති වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම එතුමා ඉතා උසස් තීරණයක්, ඒ වගේම ඉතා ශක්තිමත් තීරණයක් අරගත්තා. අතීතයේදී විදේශ රටවල් වලින් විශේෂ විදේශ ආක්‍රමණ තුලින් මේ රටේ ජනතාවගේ ඉඩම් මංකොල්ල කන නීති රීති ගෙනාව. විශේෂයෙන්ම 1897 මුඩුබිම් පනත යටතේ ඉඩම් අයිතිය පැහැරගත්ත. නමුත් අවසානයේදී ජනාධිපතිතුමා පෙරේදා ඒ උරුමය වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු 120කට දෙන්න තීරණය කළ දිනා. විශේෂයෙන්ම එදා අවුරුදු 200කට කලින් මේ රට ආක්‍රමණය කරන්න පැමිණි රුවල් නැවින් පැමිණි ඒ ජාතීන් එච්චර මුහුදු මාර්ගවලින් ඒ වගේ අසීරුවෙන් මේ රට හොයාගෙන ඇවිල්ලා ආක්‍රමණය කරපු රටවල් තමන්ගේ මේ රටට තියෙන ආසාව තවම අතහැරලා නැහැ. මොකද එච්චර අමාරුවෙන් අවුරුදු 200කට කලින් මේ රට හොයාගෙන ආවේ මේ රටේ තියෙන සම්පත්, මේ රටේ තියෙන වටිනාකමේ ජාතීන් දැක්ක නිසා. විශේෂයෙන්ම අද මේ පාර්ලිමේන්තු පිහිටා තියෙන කෝට්ටේ නගරයත් පෘතුගීසින්ගේ ආක්‍රමණයට ලක්වෙච්ච නගරයක්. අවුරුදු 200කට කලින් ඒ ආපු ජාතීන් දැනුත් ඔවුන්ගේ ඉත්තෝ පාවිච්චි කරලා මේ රට අකර්මණ්‍ය කරන්න හදනවා. ඒක නිසා තමයි අපි දකින්නේ.
ඔබතුමා කාලය අවසානයේ මන්තුමා.
ඒක නිසා තමයි කතරගමතුනේ මට විනා තප්පර 30ක් දෙන්න. ඒක නිසා තමයි අපි දකින්නේ අදටත් මොනවා හරි ව්‍යාපාර ආයෝජනයක් කරනවා නම් මොනවා හරි සංවර්ධනයක් කරනවා නම් ඒ සංවර්ධනයේදී එක රටක් කැමති නැහැ තව රටක් ඒ ආයෝජන ගේනවාට එතකොට රටවල් අතර අද බලවත් යුද්ධයක් පටන් ගන්න තියෙනවා. එතකොට තමන් කිරිබවන වෘත්ති සමිති කණ්ඩායම එකතු කරලා අවුස්සලා අද මේ රටේ වරාය හදන්න දෙන්නේ නැහැ, ගුවන් දුරබලක් හදන්න දෙන්නේ නැහැ, මාර්ගයක් හදන්න දෙන්නේ නැහැ, මාර්ගයේ ගහක් තියෙනවා කියලා කරන ගහ තියෙනවා කියලා මහමාර්ග නවත්වන තැනට අද මේ රටේ සංවර්ධන නවත්වන මට්ටමට අද ඒ කණ්ඩායම කල්ලි පෙළ ගැහිලා තියෙන. ඒක නිසා අද අපිට අවශ්‍යයි ඒ ශක්තිමත් නායකත්වය. මොකද මේ ගෝලීය අර්බුදයේ ඒතරම් දරුණුයි, මේ ගෝලීය ආක්‍රමණය ඒතරම් දරුණුයි, අද රටවල් ඒතරම් සුවිශේෂී විදිහට අපේ රටේ ආක්‍රමණය අලුත් විදිහට පටන් අරන් තිනවා. විශේෂයෙන්ම ඉන්දු පැසිෆික් ව්‍යාපෘතිය සහ සිල්ක් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතිය අද බලවත් ලෙස එළියේ ගැටෙන මට්ටමකට ඇවිල්ලා අද අපේ පාර්ලිමේන්තුවේ සමහර දේශපාලඥයන් එතනට නතු වෙලා තියෙන ඉතින් ඒක නිසා ඒ ගැන මම විශේෂයෙන් මතක් කරනවා. ඒ එළියේ තියෙන ඒ ගෝලීය දේශපාලනයට ගෝලීය පීඩනයට ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තිමත් පෞරුෂයක් තියෙන දැනුමක් තියෙන නායකයෙක් මේ රටට අවශ්‍යයි. ඒක ජනාධිපතිතුමා අවුරුදු දෙකකදී ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම ඊයේ මම දැක්ක කිරියල්ල මෙතුමා කියනවා මේ අර අපිට එකතු වෙන්නේ කොහොමද අපිට ගහනවා කියලා. නමුත් මම මේ වෙලාවේදී ආරාධනා කරනවා අපි සියලු දෙනාටම විශේෂයෙන්ම ජනාධිපතිතුමා ආරාධනා කරේ ඔබ සියලු දෙනාටම මේ දේශපාලන කෝණයෙන් නෙමෙයි රට හදන්න එකතු වෙන්න කියන එක. ඒක නිසා තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට අපි එතුමාට සහයෝගය ලබා දෙන්නේ. විශේෂයෙන්ම අපි දැක්කා ඒ ගැන ස්තුතියක් කරන්න රාජිත මන්ත්‍රීතුමා, ෆොන්සේකා මැතිතුමා, ඒ වෙල්ගම් මැතිතුමා, පාර්ලිමේන්තු මැතිතුමා වගේ පිරිස් ඊයේ ඒ ජනාධිපතිතුමාගේ ඒ ඉදිරිපත් කරන කතාව අහගෙන හිටියා. ඉතින් ඒ වගේ මම මේ වෙලාවේ සියලු දෙනාටම ආරාධනා කරනවා අපි එක්ව මේ රට ආරක්ෂා කරමු, එක්ව මේ රට දියුණු කරන්න එකතු වෙමු කියන ඒ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට අපි එක්ව සහයෝගය දෙමු කියන ඉල්ලීමත් කරේ. මාන්නි කරන බොහොම ස්තුතියි.
ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා, ඕඩර් ප්ලීස්. යෝජනා විශ්ලේෂක කවුද? කොකිලා ගුණවර්ධන මැතිනිය.
නමවෙනි පාර්ලිමේන්තුවේ පස්වෙනි සැසිවාරයේ විවෘත කරමින් අධිකර ජනාධිපතිතුමා කරන ප්‍රතිපත්ති ප්‍රකාශය මම විශ්වාස කරනවා. බිඳවැටුණු රාජ්‍යයක් නැවත ගොඩනගන්න, ඒ රට නැවත ප්‍රකෘතිමත් ගමනකට ගෙනියන්න කරන ලද සුවිශේෂී කතාවක් හැටියට මම විශ්වාස කරනවා. මදුර විධානගේ මැතිතුමා අද දවසේ කරන ලද යෝජනා විස්තර කරන ගමන් දරු කතානායකතුමනි, අධිකර ජනාධිපතිතුමාට බාරගන්න සිද්ධ වුණේ ඉතාමත් මාරු දුර කාර්යයක්. එක පැත්තකින් කොරෝනා වසංගතය.
ඕඩර් ප්ලීස්. හොනරබල් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ධ චේර්. කරුමන්ත්‍රීතුමනි,
එක පැත්තකින් කොරෝනා වසංගතය නිසා රටේ ආර්ථිකය බිඳ වැටිලා රටේ මිනිස්සුන්ට අවශ්‍ය මූලික පහසුකම් ටිකවත් දෙන්න බැරි යුගයක අපි හිටියේ. දවස් ගණන් පෝලිං වල ජනතාව තෙල් ටික ගන්න හිටියා. අනිත් පැත්තට ගත්තාම ගෑස් ටික ගන්න ජනතාවට මාස ගණන් බලාගෙන ඉන්න සිදුවුණු රටක අපි හිටියේ. පැය 13කට ආසන්න කාලයක් විදුලිය කපලා ජනතාව ඉතමහත් පීඩාවට පත් වෙලා හිටියා විතරක් නෙමෙයි, අත්‍යවශ්‍ය ආහාර ටික සපයා ගන්න, ඒ වගේම අනිත් පැත්තට බෙහෙත් ටික සපයා ගන්න ලොකු ගැටලුවක් අපිට තිබුණා. දැවැන්ත ආර්ථික අර්බුදයක් එක්ක රටේ ජනතාව එළියට බහැලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කෙරුවා. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාව සටන් කරද්දී පටු දේශපාලන අරමුණින් සමහර නායකයෝ ඒවට මැදිහත් වෙලා මේ රටේ දැවැන්ත විනාශයක් කරන්න, මන්ත්‍රීවරයෙක් මරා දමන්න, අනිත් පැත්තට ගෙවල් ගිනි තියලා දැවැන්ත විනාශයක් කරන තන්ට රටේ ජනතාව පොළඹවන්න කටයුතු කරා. එහෙම තිබුණු ආර්ථිකය රටේ ජනතාව විශ්වාස කරනකොට පොහොට්ටුව නියෝජනය කරපු නායකට ගොඩ ගන්න බැහැයි කියලා එතුමා නිහතමානීව එතනින් ඉවත් වෙනකොට ආරාධනා කරා විපක්ෂයේ ඉන්න බොහෝ නායකයන්ට මේ ආර්ථිකය ගොඩනගන්න ඔබේ සහයෝගයේ ශක්තිය දෙන්න. ඔබ බාර ගන්න මේ රට බාර අරගෙන මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රට නැවත ගොඩනගන්න කියලා. මේ බොහොමයක් නායකයෝ ඒ ආරාධනාව බාර ගන්න ලෑස්ති වුණේ නැහැ. තමන්ගේ දේශපාලන අනාගතය අඳුර වෙයි. එහෙම නැත්නම් තමන්ගේ දේශපාලන විනාශ වෙයි. මේ වෙලාවේ රට බාරගත්තොත් මේ තියෙන ආර්ථිකයට රට ගොඩනගන්න බැරි වෙයි කියලා විශ්වාස කරලා සමහරු ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරා විතරක් නෙමෙයි සමහරු ඒ ආරාධනාව ලැබෙනකොට හැංගුණා. පාර්ලිමේන්තුවේ තමන්ගේ පක්ෂය නියෝජනය කරලා කිසිම මන්ත්‍රීවරයෙක්වත් නැති වෙලාවකදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ අභියෝගය තමන්ට හිටපු දැවැන්තම ප්‍රතිවාදියා වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපිව විශ්වාස කරලා බාරගත්තා. බාරගත්ත විතරක් නෙමෙයි මේ අවුරුදු දෙක තුල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි කිසිම බලාපොරොත්තුවක් නැතුව එකම බලාපොරොත්තුව මේ රටේ ජනතාවගේ ජීවිත නැවත ගොඩනගනවා, රටේ ආර්ථිකය ගොඩනගනවා, නැවතත් රට සංවර්ධනයට ගෙනියනවා, අපේ දරුවන්ට අපි අනාගතයක් හදනවායි කියන බලාපොරොත්තුවත් එක්ක අපි සහයෝගය දුන්නා. ඒ සහයෝගයත් ජනාධිපතිතුමාගේ දැක්ම සහ වැඩපිළිවෙළත් එක්කලා අපි විශ්වාස කරනවා අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා රට යම් මට්ටමකට ගොඩනගන්න. 2022 වර්ෂයට සාපේක්ෂව අපි කල්පනා කරලා බලනකොට අපි රටක් හැටියට අද කොතනද ඉන්නේ කියලා අපිට සතුටු වෙන්න පුළුවන් තැනකට අපි රට ගෙනල්ලා තියෙනවා. මොන විදියට බාධක දාන්න හැදුවත්, උද්ඝෝෂණ රැලි ඇති කරන්න හැදුවත්, වැඩ වර්ජන රැලි ඇති කරන්න හැදුවත්, ජනතාව කුපිත කරන්න හැටිවත් අපි මේ පැත්තෙන් ඒ සියලු අභියෝග බාර අරගෙන අද මෙතෙන්ට අපිට රට ගෙන්න පුළුවන් වෙලා තියෙනවා ගරු නියෝජ කතානායකතුමනි. අපි දන්නවා මේක ලේසි පාරු කාර්යයක් වුණේ නෑ. 2022 වර්ෂයේ මේ රටේ උද්ධමනයේ 50% පන්නලා, 2022 මේ රටේ ආහාර උද්ධමනයේ 50% පන්නලා, බැංකු පොලි අනුපාතයේ 128යි 130යි. ඒ විතරක් නෙමෙයි මේ රටේ ජනතාවගේ බහුතරයක් දෙනාට හැකියා අහිමි වෙලා තමන්ගේ ව්‍යාපාර කඩන් වැටිලා මේ රටේ ව්‍යාපාර නැවයක් නැවත අලුතෙන් ආරම්භ කරන්න එක හීනයක් මට්ටමට තමයි රටේ ආර්ථිකය තිබුණේ. එහෙම තිබුණු රට 2023 අවසාන භාගයේ වෙනකොට අපිට පුළුවන්කම ලැබුණා උද්ධමනය 106 දක්වා ගේන්න, පොලි අනුපාතය 112 දක්වා අඩු කරන්න. ඒ වගේම අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා යම් මට්ටමකට නැවතත් තමන්ගේ රැකී අවස්ථාවන්, තමන්ගේ ව්‍යාපාර අවස්ථාවන් රට ඇතුලේ ආරම්භ කරන්න වැඩපිළිවෙලක් හදන්න. මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගේන එක තහනම් කරලා තිබුණේ. අද වාහන ඇරෙන්න අනිකුත් සියලුම භාණ්ඩ රට ඇතුළට ගේන්න අපි අවස්ථාව දීලා තියෙනවා. ක්‍රමක්‍රමයෙන් රට නැගිටිනවා කියලා අපිට දැනෙනවා. කාන්තාවක් හැටියට, අම්මා කෙනෙක් හැටියට, දේශපාලනයේ ඉන්න මන්ත්‍රීවරියක් හැටියට මම විශ්වාස කරනවා මේ රටේ ඉන්න සමස්ත කාන්තාවන්ගේ බලාපොරොත්තුව, අම්මලාගේ බලාපොරොත්තුව මේ රට නැවතත් නැගිටලා තමන්ගේ දරුවට ජීවත් වෙන්න පුළුවන් රටක් බිහි කරගන්න එක. ඒ සඳහා වැඩපිළිවෙලක්, දැක්මක්, ප්‍රතිපත්තියක් එක්ක රට කෙමෙන් කෙමෙන් ඉස්සරහට යනවා කියලා මම විශ්වාස කරනවා ගරු නියෝජ කතානායකතුමනි. අනිත් පැත්තට අපි දන්නවා එක පැත්තකින් රටේ සංවර්ධනය අපි මේ විදිහට ක්‍රියාත්මක කරනවා වගේම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා වගේම අපිට ලොකු අභියෝගයක් තිබුණා. ඒ තමයි රටේ උද්ධමනය වැඩි වෙනකොට දිනුතු ජනතාව අපි ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. සමහරු මේ රටට මුදල් විදේශගත ශ්‍රමිකයන් එවනකොට ඒවා නතර කරන්න කටයුතු කරා. මිනිස්සුන්ට ආණ්ඩුව කෙරේ තියෙන විශ්වාසය බිඳවට්ටන්න මුදල් එවන්න එපා මහා බැංකුව හරහා මුදල් ලෙව්වොත් හොරා කනවා කිව්වා. හැබැයි රටේ ජනතාව විශ්වාස කරේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ මුදල් ටික ඉල්ලුවේ, මුදල් ටික මහා බැංකුවේ ගෙවන්න කිව්වේ ගමේ ඉන්න අහිංසක අම්මගේ බෙහෙත් ටික අරන් දෙන්න, ගමේ ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් ටික සපයන්න, තෙල් ටික අකණ්ඩව දෙන්න, විදුලිය අකණ්ඩව දෙන්න. හැබැයි ඒක තුලනේ දේශපාලනය කරන්න උත්සාහ කරපු කණ්ඩායම් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා අපි දැක්කා. අපි කතාවට අහලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බෙල්ලක් තියෙන්න ඕනේ තැල්ලක් බඳින්න කියලා. ඒ වගේම අපි විශ්වාස කරනවා දේශපාලනය කරන්න නම් රටක් ඉතුරු වෙන්න ඕනේ. සමේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම වගකීම. මම විශ්වාස කරන හැටියට හැමෝම එකට එකතු වෙලා මේ වෙලාවේ රට ගොඩනගන එක දේශපාලනය කරන්න බෙදෙන්න අපිට පුළුවන් මැතිවරණයකදී ජනාධිපතිතුමා කිව්වා වගේ. මේ වෙලාවේදී සියලු දෙනා මේ රට වැටිච්ච වෙලා ආර්ථිකයෙන් ගොඩනගන්න සියලු දෙනාගේම සහයෝගය දෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. රටක් හැටියට අපි අමාරුම වෙලාවේ වුණත් මේ රටේ දිනුදු ජනතාව වෙනුවෙන් අස්සසු වැඩසටහන ක්‍රියාත්මක කරා. ලක්ෂ 24කට ආසන්න පිරිසක් මේ හඳහා ප්‍රතිලාභ ලැබනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අනිත් පැත්තට ගත්තහම අඩු ආදායම් ලාභීන්ට සහන සලසන්න, ඒ වගේම මධුර මන්ත්‍රීතුමා කිව්වා වගේ උරුමය වැඩසටහන තමන්ගේම කියලා ඉඩමේ අයිතිය නැතුව අවුරුදු ගණනාවක් පරම්පරා ගණනාවක් තමන් කෘෂි කර්මාන්තයේදීලා එහෙම නැවසක නිදිවසක පදිංචි වෙලා ඉඳලා මේ රටේ මිනිසුන්ට බත සපයපු ගොවියට ලබා දෙන සහනය ලබා දෙන ගත්ත තීන්දුව අගය කරන්න ඕනේ. ඒ වගේම තමයි අනිත් පැත්තට ගත්තහම අපි දන්නවා අපි ගාවටත් එනවා බහුතරයක් දෙනා ජනාධිපති අරමුදලේ මුදල් අරන් දෙන්න අපිට අහවල් ඔපරේෂන් එක කරගන්න, එහෙම නැත්නම් අහවල් කටයුතු කරගන්න කියලා. හැබැයි වසර දෙකකට ආසන්න කාලයක් ඒ එන අහිංසක ගමේ මිනිස්සුන්ට සහනය දෙන්න අපිට බැරි වුණා. ඒ වැඩපිළිවෙල අපිට කරලා දෙන්න බැරි වුණා. ඒකට අපේ රටේ ආර්ථික බලපෑවා. හැබැයි අද වෙනකොට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා නැවත වතාවක් ඒ සියලු කාරණා පැත්තකට දාලා නැවත වතාවක් ජනාධිපති පාර අරමුදල රටේ පුරවැසිය වෙනින් පාවිච්චි කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. කොහොමද අපි මෙතනට ගියේ? කොහොමද අපිට පුළුවන් වුණේ නැවත ඔලුව උස්සන්න? විපක්ෂයේ මොන විදියට අභියෝග ගෙනාවත් මොන විදියට මේ ආර්ථික ගමන කඩාකප්පල් කරන්න හැදුණත් අපි ගන්න ඕන තීන්දුව ගත්තා. රටක් හැටියට අපි අඳුනගත්තා. අපිට ගන්න ඕන ප්‍රධානම තීන්දුව තමයි මේ රටට ඩොලර් හොයාගන්න මාර්ග හොයාගන්න එක. පළවෙනි විදිය ලේසිම විදිය අපි හිතුවා. පළවෙනි කාරණාව තමයි එහෙමනම් අපි සංචාරකයන් වැඩිපුර මේ රටට ගේන්න ඕනේ. සංචාරකයන් වැඩිපුර ගෙනාපුවාම අපිට ලැබෙන ඩොලර් ටික අපිට පුළුවන් වෙනවා අහිංසක අම්මට බේත් ටික අරන් දෙන්න, ගම්මේ තියෙන සංවර්ධනය කරන්න, අපේ පාසල සංවර්ධනය කරන්න, දරුවන්ගේ අධ්‍යාපනය ලබා දෙන්න කියලා අපි හිතුවා. ඒ අනුව පහුගිය වසර විතරක් දැවැන්ත ශ්‍රමයක් දරලා අපිට පුළුවන් පුහුණු ලැබුණා 115කට ආසන්න සංචාරකයන් ප්‍රමාණයක් රට තුළට ගේන්න කටයුතු කරන්න. විශ්වාස කරනවා අපිට ආදායම් ලබන්න තියෙන හොඳම ආදායම් මාර්ගයක් මේක. මේ බලාපොරොත්තු වෙනවා 2025 වෙනකොට ඒක මිලියන 5 දක්වා ඉස්සරහට ගෙනියන්න. ඒ තුලින් දැවැන්ත මුදලක් සංවර්ධනය සඳහා යොදා ගන්න, රටේ ආර්ථිකය සඳහා යොදා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. විදේශ රැකියා ප්‍රවර්ධනය කරන එක තවත් එක් විශේෂාංගයක්. අපි දන්නවා කොරෝනා වසංගත වෙලාවේ අපි ගාවටත් ඇවිල්ලා අම්මලා තාත්තලා ඉල්ලුවා.
තමන්ගේ
දරුවව නැවත වතාවක් මේ රටට ගේන්න අහපව් ගේන්න කටයුතු කරන්න කියලා අපිට පුළුවන්කම ලැබුණා. නැවතත් විදේශ රැකියා සඳහා අපේ තරුණ තරුණියන් යොමු කරන්න. විශේෂයෙන්ම අපි දන්නවා රටේ ආර්ථිකයට ශක්තිමත් කරන්න නම් අපි මහා ලොකුවට මෙතන පාර්ලිමේන්තුව ඇතුලේ දෙවනත් වෙන්න කෑ ගහනවා. එක පැත්තකින් අපි චීනය වගේ වෙන්න ඕනේ, අපි මැලේසියාව වගේ වෙන්න ඕනේ, අපි සිංගප්පූරු වගේ වෙන්න ඕනේ කියලා. හැබැයි මම අහන්න කැමති විපක්ෂයෙන් සිළු දේශපාලන පක්ෂවලින් කොහොමද චීනය එමන් නැත්නම් මැලේසියාව සිංගප්පූරුව දියුණුවනේ? ඒ අය දියුණුවනේ ආයෝජකයන් රටට ගෙනල්ලා. හෙට දවසේ අපේ රටට ආයෝජකයෙක් ගෙනකොටත් දේශපාලනය නොකර ඒ ආයෝජකයාට මේ රට තුළ පහසුවෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන අවස්ථාව සලසලා දෙන්න අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හෙට දවසෙත් ඔබ පාරට බැස්සොත් ඒ ආයෝජකයා මේ රටෙන් යාවි, ඒ යන ආයෝජකයා වෙන රටක යදේවි, එහෙම නම් අපිට තව අවුරුදු ගණනාවක් කිය කියා ඉන්න වේවි. අපි චීනය වගේ වෙන්න ඕනේ, අපි මැලේසියාව වගේ වෙන්න ඕනේ, අපි සිංගප්පූරු වගේ වෙන්න. අපි වෙනස් වුණේ නැත්නම් රට වෙනස් කරන්න බෑ. අපි හිතන විදිහේ වෙනස් කරේ නැත්නම් අපිට රට වෙනස් කරන්න බෑ. ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට. මේ රටේ 2,20,00,000 ජනතාවගේ වගකීම තියෙන අපේ උර මත. එහෙනම් අතිගරු ජනාධිපතිතුමා මේ කරගෙන ආපු වැඩපිළිවෙල සාර්ථකයි කියලා අපිට දැනලා තියෙනවා, ඔප්පු වෙලා තියෙනවා, අපිට ඒක තහවුරු වෙලා තියෙනවා. IMF එක කතා කරනකොට, ලෝක බැංකුවේ අපි වාර්තා අරගෙන බලනකොට, ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තා අරගෙන බලනකොට අපි රට ඉස්සරහට ගිහිල්ලා කියන තේන කාරණාවට අපිට අවබෝධ වෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා පොදුජන පෙරමුණ හැටියට අපිට පුළුවන් වුණා නම් සියලු දේ පැත්තකට දාලා අපිට හිටපු ලොකුම ප්‍රතිවාදී හැටියට අපි ඒ කාලේ සලකපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති කරන්න එතුමාට පුළුවන් වුණා නම් අපි ගැන විශ්වාසය තියලා එතුමාගේ ප්‍රබලම ප්‍රතිවාදී හැටියට හිටපු අපිව විශ්වාස කරලා මේ රට ගොඩනගන්න ඇයි එතුමාත් එක්ක අවුරුදු ගාණක් එකට හිටපු සජබේට බැරි ඇයි ජනතා විමුක්ති පෙරමුණට බැරි ඒ අයත් මේ සඳහා සහයෝගය දුන්නොත් මේ රට මීටත් වඩා හොඳ තැනකට අපේ දරුවන් එනුවෙන් ගෙනියන්න පුළුවන් කියන කාරණාව මතක් කරමින් මදුර මන්ත්‍රීතුමාගේ යෝජනාව නැවත ස්ථිර කරමින් නිහඬ වෙනවා බොහොම ස්තුතියි කාලය ලබා දීම සම්බන්ධව
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි ගරු ලක්ෂ්මන් කිරියල්ල මෙත්තම ඔබතුමාට මිනිත්තු 13ක් කාලයක් තියෙනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ගරු ජනාධිපතිතුමාගේ රාජාසන කතාවලට අපි අවුරුදු 3ක් සවන් දුන්නා විවාද කෙරුවා නමුත් ඊයේ අපි නැගිටලා ගියා අපි නැගිටලා ගියේ අත්ත වශයෙන්ම අපේ සහයෝගය අවශ්‍ය නම් ආණ්ඩුවගේ විදියට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විපක්ෂයට එක්තරා විදිය ගෞරවාන්විත සැලකීමක් තියෙන්න ඕන දැන් බලන්න අපේ විවාදක අරමුදල් අයින් කෙරුවා ඒ කවදාක සිද්ධ වෙලා නැහැ දැන් මම මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 35ක් ඉන්නවා විපක්ෂ මන්ත්‍රීවරුන්ට හැමදාම හම්බුණා නමුත් මේ සැරේ හම්බුන්නේ නැහැ ආණ්ඩු පක්ෂයට විතරක් දුන්නා ඒක පැත්තකට දාමුකෝ අපි එදා සාමකාමී විරෝධතාවයක් තිබ්බා ඒකට පාර දුන්නා අපි ඒ බලපත්‍රය ගත්තේ ඒ අදාළ තහනම් ප්‍රදේශයෙන් පිට මාලිගාවත් සහ අවට ප්‍රදේශය තමයි තහනම් කරලා තිබ්බේ අපේ විරෝධතා ව්‍යාපාරයේ තිබ්බේ ධර්මපාල මාවත ඒ වික්ටෝරියා පාක් විහාරවදේ විද්‍යාලයේ තහනම් ප්‍රදේශයෙන් පිට නමුත් පාර දුන්නා ඉතින් අපිට පාර දීලා මෙතෙන්ට ඇවිල්ලා අපේ සහයෝගී ඉල්ලන්න ලැජ්ජ නැද්ද අපි සහයෝගී දුන්නොත් අපිට ගම්වලට යන්න බැරි වෙයි මට නම් තේරෙන්නේ නැහැ මොකද්ද මේ වැඩේ හැමදාම ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඔතනින් කතා කරුවත් මෙතනින් කතා කරුවත් අපේ සහයෝගී ඉල්ලනවා මෙහෙමද සහයෝගය ගන්න විපක්ෂය පහර දීලා එදා සජිත් ප්‍රේමදාස මහත්මයා තිබ්බ ඒ කඳුළු ගෑස් වැඩිල්ල එතුමාගේ ශරීරයට හානි එතුමාගේ ජීවිතය හානි කරන තමයි ඒක තිබ්බේ මං දැක්ක ඒක මිනිතියන ක්‍රමය හරියට වෙඩි තිබ්බා ඒක තියෙනවා වීඩියෝ එක වෙඩි තිබ්බා එතුමා ටාගට් කරලා වෙඩි තිබ්බේ වාසලාවට එතුමාගේ දෙපා බෝල්ට් එක වැටුණා තව අඟල් කීපයක් උඩට ගියා නම් එතුමාට එක වදිනවා ජීවිතේට හානි කරන්න වෙඩි තිබ්බේ ඉතින් මේ වගේ වැඩ කරනකොට අපිට කිසිසේත්ම සහයෝගයක් දෙන්න බෑ දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිත් එක්ක ඉන්නකොට මේ වගේ වැඩ කෙරුවේ නෑ එතුමා ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමේ සභාපති නමුත් අර කියමනක් තියෙනවනේ අසේවනාජ පණ්ඩිතාචාර්ය සේවයන් කියලා දැන් පණ්ඩිතයන්ගෙන් ඈත් වෙලා බාලයන් එක තමයි ආශ්‍රය කරන්නේ පණ්ඩිතයන්ගෙන් ඈත් වෙලා බාලයන් එක මේ බාල වැඩ පුරුදුලා දින මේගොල්ලගේ අපිත් එක්ක ඉන්නකොට ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමේ සභාපති වෙලාවට මැතිවරණ තියන්න හැමදාම උත්සාහ කරුවා නමුත් මොකද්ද කරේ පළාත් පාලන මැතිවරණ කල් දැම්මා උසාවියෙන් කිව්ව තියෙන කියලා උසාවිය කිව්වොත් ඇහුවනේ උසාවිය කිව්වොත් ඇහුවනේ සල්ලි දුන්නේ ඊට පස්සේ නඩු තීන්දුව දුන්න විශ්වකාරවරු පාර්ලිමේන්තුවට ගෙන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වරප්‍රසාද කමිටුවට ගෙන යෝජනාවක් ගෙනවා අධිකරණය මෙල්ල කරන්න ඉතින් මට නම් අදහගන්න බෑ මිතුවාගේ ක්‍රියාකලාපේ ආවේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න කියලා. නමුත් සිද්ධ වෙන්නේ හැමදාම පාර්ලිමේන්තුව දුර්වල කිරීම. අනිම නිසා අද අධික බදු බර ලංකාවේ බදු වර්ග 40ක් තියෙනවා. රස්සාවල් නැති අපේ දරුවන්ටත් පින් නම්බර් ගන්න කියලා තියෙනවා. මේ මේ හදන්නේ මොකක්ද දන්නවද ගරු නියෝජ්‍ය කතා නැගතුමනි? මේ හදන්නේ ඇඟබද්දක්. හැම පුරවැසියෙක්ම ඇඟබද්දක් ගන්න තමයි හදන්නේ. මම මුතුමාට කියන්න ඕන බ්‍රිතාන්‍ය පාලකීන් උඩට අල්ලගත්තයින් පස්සේ උඩට ජද්දාවට කිව්වා එයාගේ වියාකුතුය ඇවිල්ලා වැඩ කරන්න කියලා. එයා බෑ කිව්වා. මොකද්ද කෙරුවේ? බදු වර්ග ගණනාවක් හඳුන්වා දුන්න. මම ඔබතුමාට කියන්න මම රිසර්ච් එකෙන් සටහනක් ගත්තා. ටොරින්ටන ආණ්ඩුකාරයවර ඇඟබද්ද බලුබද්ද බල්ලන්ටත් බදු ගැහුවා. පාරබද්ද ඔරුබද්ද තුවක්කු බද්ද මේ වගේ බදු පටවල ජනතාව විශාල පීඩනයකට පත් කෙරුවා. 48 කැරල්ලාව ඒක නිසා අපි ඉන්නේ දැන් කැරල්ලක අභියස. එදා අරගලේ ආපු වෙලාවේ රළි වික්‍රමසිංහ මැතිතුමා මේ පැත්තේ වාඩි වෙලා හිටියේ. එදා අරලියගහ මන්දිරයේ කැරල්ලට පහර දෙනකොට මේ පැත්තේ වාඩි වෙලා හිටියේ එතුමා. ඒක හෙලා දැක්කා. හෙලා දැක්ක විතරක් නෙමෙයි රුවන් විජේවර්ධන මහත්තයා පත් කෙරුවා අරගලකාරී බලා ගන්න කියලා. අද මොකද්ද කරන්නේ? අද සාමකාමී විරෝධතා ව්‍යාපාරයකට පහර දීලා කඳුළු වැස් ගැව්වා. අපිටත් වැදුණා. ඉතින් මෙහෙම කරලා අපේ සහයෝගය ඉල්ලන ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැද්ද? අපි නිවටේද? අපිට පහර දීලා අපේ සහයෝගය ඉල්ලන්නේ? අපි එහෙම නිවටේ වෙන්න සූදානම් නැහැ. අපි ජනතාවත් එක්ක ඉදිරියේදී අවශ්‍ය පීවර ගන්නවා. දැන් ඔක්කොම හරි 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 නං මැතිවරණ තියන්නකෝ. පළාත් පාලන මැතිවරණ තියන්නකෝ. ඇයි පළාත් පාලන මැතිවරණ තියන්නේ නැත්තේ? පළාත් පාලන ආයතන විනාශ කෙරුවා. 8000ක් අසරණ තත්ත්වයකට පත් කෙරුවා. පළාත් පාලන ආයතනය අද දූෂණ වලින් පිරිච්ච ස්ථානයක් වෙලා. මං කනගාටු වෙන අගමැතිතුමා මෙතන නොසිතීම ගැන අවුරුදු 2012 ඉඳලා මේ පළාත් පාලන බැතිවරණ ක්‍රමය හදපු අගමැතිවරයා මැතිවරණ කල් දාලා නියරව ඉන්නවා. අනිත් නිසා ජනාධිපතිවරණ එන්නේ ඔක්තෝබර් මාසේ. ඊට කලින් පළාත් පාලන මැතිවරණ තියෙන්නකෝ. ඔක්කොම හරිනම් ගංගලට යන්න බෑ. ආණ්ඩුවට යන්න බෑ. යන්න ඒකට ඡන්ද තියෙන්නේ නැත්තේ? එහෙනම් ඡන්ද තියෙන්නකෝ. පළාත් පාලන ඡන්ද ලොකු ඡන්ද ඕනේ. අපිට ඕන පොඩි ඡන්ද. නමුත් එහෙම තියන්න ශක්තියක් නැහැ. අනිත් එක ගරු නියෝජ්‍ය කතාරාජිතුමනි, දැන් මෙතන උජාරුවට කතා කරනනේ ආර්ථිකය ගැන. ඔබතුමා දන්නවද, ඉතුමා ජනාධිපති ධූරේ බාරගත්තයි පස්සේ එක සතයක් නැගේවල් නැහැ. අපේ සීමල අපිට වැත්තුවා ඉන්නේ හොඳයි. එක සතයක් නැගේවල් නැහැ. අදට ගෙවන්න අද අපි අදට කරන් හැදුවොත් ගෙවන්න ඕන බිලියන 20ක් නැහැ. 20 බිලියන් අදට බැලුවොත්. දැන් එතුමා ඊයේ කිව්වා 4.4ක් දැන් තියෙනවා කියලා. ඒක ලොකු දෙයක්. ගෙවන්න තියෙන බිලියන 20ක් ඇමරිකන් ඩොලර්ස්. එතකොට මේ 4.4 යුවාන් 1.5 අඩු කෙරුවාම තියෙන 2.9යි. ඒ 2.9 අපේ සල්ලි නෙමෙයි ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, අපේ සල්ලි නෙමෙයි. ඒ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජකයන් ආයෝජනය කරපු මුදල් අපේ මුදල් කියලා එතන මං හිතන්නේ ඕනනම් බිලියනයක් ඇති. ඉතින් මේකයි තත්වේ. එතකොට කිව්ව පොලිස් ගඩු වෙලා කිව්වා. ඒක ඇත්ත. මොකද පරිභෝජනයේ 40% ගඩු වෙලා ඉන්ධන ගත්තත් අත්‍යවශ්‍ය බාල ගත්තත් එළවලු ගත්තත් පරිභෝජනයේ 40% ගඩු වෙලා 40% ගඩු වුණාම පොලිස් නැති වෙන්නේ නැද්ද? පොලිස් නේද මිනිසුන්ට සල්ලි නැහැ. එක වෙලයි දෙ වෙලයි කන්නේ.
ක්‍රමන්තවන්ත මිනිත්තු දෙකක් කාලේ
නෑ මං ගන්නවා. මට අපේ නායකතුමා කිව්වා එතුමාගේ වෙලා ගත කියලා. අන්න එම නිසා මොකද්ද දාලා තියෙනවා. ඒක ඔයාට අදාල නෑනේ. ඔවා කතා නෑකද? දැන් ගරු ජනාධිපතිතුමාගේ කතාවේ ගරු නිවිච්ච කතා දානෙක් තුනි ජනාධිපතිවරණය ගැන වචනයක්වත් තියෙනවද මේ කතාවේ? ජනාධිපතිරණ තියෙන අවුරුද්ද එක වචනයක් තියෙනවද? ජනාධිපතිවරණය ගැන වචනයක්වත් තියෙනවද? ප්‍රජාතන්ත්‍රවාදය ගැන වචනයක් තියෙනවද? වචනයක්වත් නැහැ. මේ හදන්නේ සිවිල් සමාජයේ බලලත් අල්ලගෙන. මේක ඇත්ත. සිවිල් සමාජයේ බලලත් අල්ලගෙන ජනාධිපතිවරණ කල් දාන්න උත්සාහයක් තියෙනවා. මම ඔබතුමාට කියන්න ඕනවංක මම පාර්ලිමේන්තුවටත් කියන්න ඕන. මේක සැලැස්ම තමයි සිවිල් සමාජයේ බලලත් අල්ලගෙන කොහොම හරි ජනාධිපතිවරණ කල් දා විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන යෝජනාවක් ගේන්න ප්ලෑන් කරනවා. එතකොට ඊට පස්සේ කියනවා, එතකොට කියනවා මේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕන. ඒකට අවුරුද්දක් අපිට ඕන. එම නිසා මේ ජනාධිපතිවරණය අවුරුද්දකින් කල් දාන්න කියලා උත්සාහයක් තියෙනවා. සිවිල් සමාජය බලලත් ඉන්නවනේ. නින්නේ නැගිටලා හිටපු හැටි සමහර අය. හරි, උත්සාහයක් තියෙනවා. ඒක දැන් සමාජයේ කතා වෙනවා. මොකද මම ඔබතුමාට කියන්න බලන්න, ගිය සතියේ මැතිවරණ කොමසාරිස්ව සම්මුඛ සාකච්ඡාවක් තිබ්බා. එතුමාගෙන් ඇහුවා එක්තරා තරුණෙක්, ඒ ඉන්ටර්වියුකට තරුණයා, දැන් පළාත් පාලන මැතිවරණය තියන්න ගියාම සල්ලි නැහැ කිව්වා. මොකද්ද කොමිෂන් කරුවේ? කිසිම දෙයක් නැහැ. ජනාධිපතිවරණය තියන්න යනකොට සල්ලි නැහැ කිව්වොත් මොකද්ද ඉලෙක්ෂන් කමිෂන් එක කරන්න කියලා? එතුමාට උත්තර නැහැ. ගොතකකා හිටියේ බලන්න ඉන්ටර්වියු එක ඔබතුමා. ඉතින් අපි කියන්නේ පළාත් පාලන මැතිවරණය කල් දැම්මා. ජනතාවට මුහුණ දෙන්න බයයි. ඉදිරි මැතිවරණ ගැන අපි ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානය වෙලා මොන ප්‍රශ්නාවත් අපි මේ මැතිවරණ ලබා ගන්න කටයුතු කරනවා කියන එක මේ අවස්ථාව මතක් කරන්න ඕන. දැන් ඔය තාජාතර කතාවේ ජනතාවගේ බඩගින්න ගැන සඳහන් කරලා තියෙනවද? ඔක්කොද IMF, World Bank, ඔබ තමයි ජනතාවගේ බඩගින්න. බඩගින්න කියන වචනයක් අත් නැහැ. වචනයක් අත් නැහැ. ඇයි ජනතාවගේ බඩගින්නට වඩා මේ අයට මේ ජාත්‍යන්තර සංවිධාන ලොකේ? මම අහනවා ගරු නියෝජ්‍ය කතාරේතුනේ, පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, රට ගොඩ ගන්න ආධාරයක් ලැබුණාද? රට ගොඩ ගන්න IMF එකේ 2.9 හම්බුණා. 2.9 බිලියන් තමයි කොටස් හතරකින් හම්බ වෙන්නේ, 2.9. එතකොට ඉන්දියාවෙන් ණයට කැම ගන්න 4.5ක් හම්බුණ බිලියන්. එච්චරයි මේ අවුරුදු දෙකට හම්බ වෙලා තියෙන්නේ. අපේ රට ගොඩ ගන්න නම් ගරු නියෝජ්‍ය කතාදාක තිබුණි ආයෝජන පිම්මක් ඕන. leap of investments. ඔය දසම ගණන් වැඩි කරලා මේ රට ගොඩ ගන්න බෑ. මොකද මේකළු බංකොලොත් කරුවානේ. දැන් බංකොලොත් කරපු අය ජනාධිපතිතුමාට උපදෙස් දෙනවා. මොකද්ද මේ වේලුව? අවුරුදු තුනක් උඩ බලාගෙන ඉඳලා රට බංකොලොත් කරලා දැන් ජනාධිපතිතුමාට උපදෙස් දෙනවා. ඕගොල්ලන්ට උපදෙස් දෙන්න අයිතියක් නැහැ. ඕගොල්ලෝ මේක බින්දුවට බැස්සෙව්වා. එදා යහපාල ආණ්ඩුව බාර දෙනකොට බිලියන 7.8ක් ගරු නියෝජ්‍ය කතාවක් තිබුණි. 7.8 බිලියන් IMF එකේ ගම් වෙන්නේ කීයද? 2.9ක්. තමුන්නාන්තරට මොකද තීරණ අයිතිය? ජනාධිපතිතුමාට උපදෙස් දෙන්න. අනිත් එක ජනාධිපතිතුමාගේ කතාවේ කිව්වා මේ ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුමක් නැහැ කියලා. මේ ආර්ථික අර්බුදයට එකම විසඳුම දේශපාලන විසඳුම. මැතිවරණ තියන්න, පළාත් පාලන මැතිවරණ තියන්න, ජනාධිපතිවරණ තියන්න, ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන ආණ්ඩුව පත් කරගන්න. ජනතාවට ඉව තියෙනවා. ජනතාව දන්නව ඇත්ත. ඒක ශේෂාධිකරණයක් දැක්කා. ශේෂාධිකරණ නම් කෙරුවා පුද්ගලයෝ. අන්න ඒ නිසා මැතිවරණයක් තියන්න. ඒක තමයි එකම විසඳුම. ඔය රාජාසර කතාවේ මේ අවුරුද්දේ මැතිවරණය ගැන එක වචනයක් තියෙනවද? එතුමා කිව්වා මේ සජවේ ඉන්න හුඟ දෙනෙක් එතුමත් එක්ක දේශපාලනය කරපුවායි කියලා. අපි පිළිගන්නවා. නමුත් අපිත් එක්ක හිටපු රළ වික්‍රමසිංහ නෙවෙයි දැන් එහා පැත්තට ගිහිල්ලා ඉන්නේ. නරක ආශ්‍රේයි එතුමාගේ මනස විකෘති වෙලා. නැත්තම් මේ සාමකාමී අරගලට පාර දෙනවා. සාමකාමී අරගල. අනිත් එක ගරු නියෝජ්‍ය කතාවේ තව හොඳ වැඩක් තමයි මිස් AI ගුටි කඩේකට බඩත් වැදුනා කියලා මේ ගහන්නේ. මේ අපිට අපි හිටපු UNP කාර්යාලයයි අපිට ගහන්නේ කියලා පිස්සන. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි අද රටේ ඇති වෙලා තියෙන්නේ. මේ අර්බුදයේ එකම විසඳුම ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක්, ඉක්මන් ජනාධිපතිවරණයක්. ඔක්තෝබර් වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. ජීන සංශෝධන අපි අත උස්සලා අනුමත කරනවා. අපි අත උස්සලා අනුමත කරනවා. ජනතාවට අවශ්‍ය සාර දෙන්න අලුත් ආණ්ඩුවක් අවශ්‍යයි. මා කලින් කිව්වේ දැන් මෙච්චර මේ කාලය තුල රට කොට ගන්න ආධාරයක් හම්බුන්නේ නැහනේ. කොයි ලොකු සභාවකද ඇවිල්ලා කියලා තියෙන්නේ අපි ලංකාවේ ආයෝජනය කරනවා කියලා? කොයි සභාවකද? එක ලොකු සභාවකක් කියලා අපේ මේ සම්පත් විකුණන ණය ගන්නවා. අපනෑන දිනු වෙලා තියෙනවද? ඩොලර්ස් වෙන්න අපනෑන තමයි අත්‍යවශ්‍ය. අපනෑන අඩු වෙලා ඉතින් මේ කරුවලේ අතපත ගන්න යන්නේ නැතුව ජනතාව විශ්වාසය තියෙන අද ජනතා ආණ්ඩුවක් අවශ්‍යයි. අලුත් ආණ්ඩුවක් අපිට අවශ්‍ය. ගරු නීති කතානායකතුමනි, අලුත් ආණ්ඩුවක් අපිට අවශ්‍ය. අලුත් ආණ්ඩුවක් බලයට පත් වුණාම රටේ ජනතාව ඒ ආණ්ඩුවට අවුරුද්දක් දෙකක් දෙනවා මේක හදන්න. ඒ කාලය තුල අපිට ජාත්‍යන්තර සම්බන්ධකම් තුලින් රට කොට ගන්න අපිට අවශ්‍ය ආයෝජන ලබා ගන්න පුළුවන්. රට බංකුලොත් කරපු ආණ්ඩුවකට මං අහනවා ඔබතුමාගෙන් අවංකව, රට බංකුලොත් කරපු ආණ්ඩුවකට ජාත්‍යන්තරේ උදව් කරයිද? අපි හිතනවා උදව් කරයි කියලා. එහෙම කරන්නේ නැහනේ. එහෙම කරන්නේ නැහැ. බයයි උදව් කරන්න. ඒ සල්ලි ටිකත් අපතේයි කියලා. දැන් ඒක ඇත්ත වශයෙන්ම தත්ත්වය. මා කලින් කිව්වා වගේ IMF එකේ 2.9යි ඉන්දියාවෙන් කෑමට ණය ගන්න බඩු ගන්න 4.5යි ඔච්චරයි හම්බ වෙලා තියෙන්නේ. එක ලොකු ආයෝජකයෙක් ඇවිල්ලා නැහැ. ඔක්කොම නිවේදෙන්නිකුත් කරනවා. යන මාර්ගයේ හරි අපි ඉදිරියට එනවා. එච්චරයි කතාව. අන්නේ මිනිස්සු අපි කියනවා රටේ තියෙන අරමුදයට අවශ්‍ය දේශපාලන විසඳුමක්. ඒ දේශපාලන විසඳුම ලබා ගන්න පුළුවන් මැතිවරණයකින් පියවස්ථා වෙනස් කළා හරි ඉක්මන් මැතිවරණ තියලා අලුත් ආණ්ඩුවකට පාර කපන්නේ කියලා ඉල්ලීමක් කරමින් මගේ වචන සල්පේ අවසන් කරනවා.
බවන් සති